විඥානය තියෙනවා. විඥාන දෙකක් එකතරේ පහළ වෙන පුළුවන් දෙපළද? පුළුවන්ද? බෑ බෑ. දෙපාරක් දෙපළක ආයතන දෙකක එකවර විඥාන දෙකක් උපදින්න බෑ. එක හිතයි කෙනෙකුට තියෙන්නේ. එතකොට දැන් ඇසත් එක්ක හිත සම්බන්ධ නම් අනිත් ආයතන පහම අනාත්මයි. එකවරක උපදින්නේ එක ආයතනයක්. එකවරක උපදින්නේ එක මොහොතක උපදින්නේ එක ආයතනයක්. එතකොට දැන් අපි සත්පුද්ගල ආත්ම සංකල්පය අරගෙන තියෙන මේ ආයතන හයම එකතු කරගත්ත බව. නමුත් සත්පුද්ගල ආත්ම සංකල්පය උපදිනවා මේ එකම ආයතනය තුල. කොහොමද? දකින දේවි ඇත්ත නොදැක්කොත් මොකද වෙන්නේ? දකින දෙයක් තියෙනවා, දකින්නෙක් ඉන්නවා. නේද? කතරේ ඉන්නව නේද? දකින්නවා නම්, දකින්න දෙයක් තියෙනවා නම් දකින්නෙක් ඉන්න තැනේ. පුද්ගල සංකල්පය මේ දැකීම, හීම, දැනීම, දැන ගැනීම කියන තැන වරදිනකොටම සත්පුද්ගලාත්ම සංකල්පය උපදිලා. උපදවන දෙයක් නෑ, උපදිලා වරදිනකොටම. එහෙමනම් දැන් අපිට සතිපට්ඨානය දේශිත වෙමු වෙනකොට අපි දකින දේ මේ ස්පර්ශායතනයන් නිසා, මේ හේතු නිසා හේතු ඇතිකල්හි හටගත් බව, අනිත්‍ය වූ මේ හේතු නිරුද්ධ වෙනකොට මේ හටගත් දේ නිරුද්ධ වෙනවා කියලා බලන්ට ඕන. ඔන්නතන හොඳට මතක තියාගන්න, ස්පර්ශ ආයතනයන්ගේ ඇසේ රූපේ චක්කු විඥානේ අනිත්‍ය බලන්න ඕන, අනිත්‍යයි කියලා බලන්න ඕන. හැබැයි බලන්නේ නිකන් නෙමෙයි. මේ හේතු නිසා හටගත් ඵලය, ඒ ඵල නිරෝධය සඳහා, ඵල නිරෝධය සාක්ෂාත් කර ගැනීම සඳහා, ඵල නිරෝධය පසක් කර ගැනීම සඳහායි අපි හේතුන්ගේ අනිත්‍ය බලන්ට ඕන. එතකොට අපි දැකීමක් ඇති වුණාම දැන් අපි දන්නවා ලෝභ හිත පහළ වෙන්නේ, ද්වේෂ හිත පහළ වෙන්නේ දැකීම කියන එක ඇසුරු කරගෙන. එහෙනම් අපි අර කියපු සැප වේදනා, දුක් වේදනා, ලෝභ ද්වේෂ නීවරණ යටපත් කරන්න නම්, නූපදවන්න නම් අපි මොකද කරන්න ඕන? දකින දේහි මුලා නෙවෙන්න ඕනේ. එහෙනම් අපිට දැකීමක් ඇති වුණාම අපි බලනවා දැකීමක් ඇති වුණා, දැකීම හටගත්ත මේ හේතු නිසා. අනේ මේ හේතු අනිත්‍යයි. අපි බලන්න ඕනේ අනිත්‍යය කියලා නිකන් කියලා බෑ. අනිත්‍ය වෙන්නේ කොහොමද කියලා හොයාගන්න ඕනේ. ඒක අපි වෙනම කතා කරන්න ඕනේ. මේ හේතු අනිත්‍යයි. අනිත්‍ය වූ මේ හේතු බිඳෙනකොට මේ ඵලය අනිත්‍යයි කියලා. එතකොට දැන් හොඳට මතක තියාගන්න, අපි හේතුයේ අනිත්‍ය බලන්නේ ඵලයේ අනිත්‍ය දැකීම තමයි. එන්න ඔබ හේතුන්ගේ ඇහි රූපේ චක්කු විඥානයේ අනිත්‍ය බලුවා නම් මේ ඵලයේ අනිත්‍ය දකින්න. එහෙනම් ඔබ ආශ්‍රක්ෂය කරන ප්‍රතිපදාවක හිටියා කියලා කියන්න පුළුවන්. යම් විදිහකින් මෙතන නොපිහිටා මෙහෙ විතරක් බලවන ආශ්‍රවක්ෂය කරන ප්‍රතිපදාවක් නම් එතන නැහැ. හැබැයි ඒක කුසල. ලෝභ දේශ වලට ඉඩ නැහැ එතන. මෝඩකම දුරු වෙන්නේ නැහැ. මෝඩකම සහිතයි. හැබැයි ලෝභ දේශ දුරු වෙනවා එහෙම බලනකොට. දැන් අපිට ඕන ලෝභ දේශ විතරක් දුරු වෙනද? නැහැ. ලෝභ දේශ මෝහ තුනම දුරු වෙන්න ඕන. දැන් එතකොට දැන් බලන්න, දැකීම, ඇසීම, දැනීම, දැනගැනීම මේ ඵලය මේ ඵලය ඇසුරු කරගෙනයි ලෝභ හෝ ද්වේෂ හටගන්නේ. අවිද්‍යා තෘෂ්ණා කර්ම ක්ලේශ හටගන්නේ දැකීම ඇසීම දැනගැනීම කියන මේ ඵලයත් එක්කයි. එහෙනම් මේ ඵලයේ නිරෝධයයි ඵලයේ අනිත්‍යයයි බලන්න ඕන. ඒ අනිත්‍ය ප්‍රකට කර ගැනීම සඳහායි අපි ප්‍රබඳ ඵලයක් හටගත්ත හේතුන් දිහා බලන්න කියන අවබෝධයෙන් නම්. එතකොට අපි නිකන් හේතු දිහා බල බල ඉන්නව නෙමෙයි, මේ හටගත් ධර්මතාවයන්ගේ නිරෝධය දැකීම සඳහා සිතත් බලමු. එතකොට අපි හේතුයේ ඵලයේ නිරෝධය දකිනු. අපි නිරෝධයේ මාර්ගයේ මේ පැත්ත සාක්ෂාත් කරගෙන ඉන්න හරි ප්‍රතිපදාවක ඉන්න. එනිසා මෙන්න මේ අනිත්‍ය බලන්න මෙන්න මෙතන තේරුම් අරගන්න. අපි දැන් පුංචි විවේකයකින් පස්සේ ඒක ටික කතා කරමු.
කාටහරි එබඳු ගැටලු තැනක් තියෙනවා නම් තවදුරටත් විසඳා ගත යුතු තැනක්, විස්තර කළ ගත යුතු තැනක් තියෙනවා නම් ඒ ගැන අහලා විමසලා ඒ ගැටලුව निराකරණය කරගන්න මේ අවස්ථාව තියෙනවා. අපි දේශනා කරපු දේකින් තැන් කීපයක් තිබුණා, තව විස්තර කරගන්න ඉතින් ඒකට සමහර වෙලාවට වෙලා වැඩි වෙන පුළුවන්. අපි ඒක ඊළඟට වතාවේ සම්පූර්ණ කරගන්න බලමු. අර පොතේ වැඩිපත්හානෙ පිළිබඳව කියෙච්ච ටිකක් සුද්ධාන්තේ ඥානං අපරන්තේ ඥානං සුද්ධාන්ත අපරන්තේ ඥානං කටික සමුප්පාදේ ඥානං කියලා සම්මාදිටියට සම්පූර්ණ වෙන මෙන්න මේ හතරක් එකතු වෙනවා කියන කාරණාව මතක් කළා. මේ ටික විස්තර වුණේ මේ වගේ කර්ම කාරණා කීපයක් තව නිරවුල්ව කියෙන්න ඕන. ඉතින් ඒක ගැන කියන්න කලින් කීප දෙනෙකුට ප්‍රශ්න ගැටලු කීපයක් තියෙනවා. ඒකට අවස්ථාව තියෙන දැන් අහන්න ප්‍රශ්න. කෙටියෙන් අවශ්‍ය අදාළ ප්‍රශ්න අහන්න. ශාරීරිකව හටගන්න වේදනාව නැති කරන්න පුළුවන් කමක් නැහැ. අපි ධනවානේ පිරිස්සතේ අපි දානතා කරමු. බුද්ධංග දේශනාවන් දිහා බලවාම තේනවා බුදුහාමුදුරුවන්ට, මහාකාශ්‍යප හාමුදුරුවන්ට, චුන්ද මුගලන් හාමුදුරුවන්ට උන්වහන්සේලාට ඇතිවෙච්ච බැදි වේදනාවන් පිළිබඳව කළා කියවෙනවා. හැබැයි සියලු වේදනා නිරුද්ධ කරන්න පුළුවන් තැනකුත් ධර්මයේ තියෙන මොකද්ද ඒක? සංඥා වේදිත නිරෝධ. ඒ කියන්නේ නිරෝධ සමාපත්තිය. නිරෝධ සමාපත්තියට සමවැදිච්ච කෙනාට වේදනා සංඥා, ඒ කියන්නේ කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර සියල්ලම සියලු සංකාර නිරුද්ධ කළ තැන. ඉතින් මෙහා පැත්ත සාමාන්‍ය දිවියක් ජීවන බුදුබසේ බුදුමහරහතන් වහන්සේලාට ඇසට ගැටුණොත් යමක්, කනට නාසයේ දුවට ශරීරයේ මනසට ගැටුණොත් ස්පර්ශය නිසා වේදනාව හට ගන්නවාමයි. ඒක අපි හැමෝටම උරුම දෙයක්. දැන් එතනදී හටගන්න වේදනාව මම ඉස්සෙල්ලා කියුවා සාමිස වේදනා, නිරාමිස වේදනා කියලා දෙපැත්තකට බෙදෙනවායි කියලා. දැන් සිහියෙන් හා නුවණින් හිතුවොත් අපට වේදනාව අර සාමිස කියන පැත්තට, කාමයේ ඇසුරකට වෙන උපදිනා පැත්තට නෙමෙයි, නිරාමිස පැත්තට ඒ වේදනාව හරව ගන්න පුළුවන්. ඒ නිරාමිස වේදනාව තුළ ලෝභ ද්වේෂ නැහැ, අලෝභ අද්වේෂයට තමයි ඉඩ ලැබෙන්නේ. ඒ නිසා මහන්සිය ළඟ වෙනසයි අපේ වෙනසයි මෙන්න මේක තමයි.
අපිට පුළුවන්කම තියෙනවා අපිට ඇති වෙන වේදනාව තුලත් මේ සාමිච පැත්තෙන් නිදිලා නිරාමිස වෙන්න. දැන් අපි දකින්නේ දකින්න රූපය දැකීම රූපයයි කියලා හිතාගෙන අනේ රූපේ ලක්ෂණයි ඒ රූපයෙන් හරි හොඳයි කියලා හිතනකොට සැප වේදනාවක් එනවා. සැප වේදනාවක් එනවා. ලක්ෂණ රූපයක් දැක්කහම සැප වේදනාවක් එනවා. හැබැයි ඒ සැප වේදනාව සාමිකයි. ලෝකෙට අයිති ලෝකේ ඇසුරු කරගෙන තමයි ඒ සැප වේදනාව ඇවිල්ලා තියෙන්නේ. ඒ සැප වේදනාව අර හේතු නිරුද්ධ වෙනකොට සපේදනාව මොකද වෙන්නේ? නිරුද්ධ වෙනවා. සපේදනාව අහිමි වෙනකොට සපද දුක දෙන්නේ. දුකම හිමි වෙනවා. වජිරා වෙනුනින් වහන්සේ මතක් කරනවා මෙන්න මේ ධර්මතා හතර අවබෝධ කරගෙන දුකම ඇති වෙනවා දුකම පවතිනවා දුකම නිරුද්ධ වෙනවා කියලා. එතකොට අපිට හැමදෙස්සම අපි ලෝකයක් එක්ක ගැටෙනකොට ඇති වෙන මොනවාද දුක් සුතමක විඤ්ඤාත. එතකොට මේක දුක වශයෙන් දැකිනකම එයාට පහ. එතකොට හැමදෙස්සම පහළ වෙන්නේ මොනවාද? දුකමයි. පවතින මොනවාද? දුකමයි. නිරුද්ධ වෙන මොනවාද? දුකමයි. එතකොට මෙන්න මෙහෙම දකිනකොට හටගන්න වේදනාව සැප වේදනාව හටගන්නවා. ඒ සැප වේදනාව මොනවාද? නිර්ආමිසයි. ප්‍රීති සුඛ ඒක සිත එකඟ කරන සමාධියට ආසන්න උපකාරක ධර්ම හැටියට පහළ වෙනවා. හිත විසිරෙන නැවත නැවත දුක ඇති කරන යන්නේ දුකින් එතර වීම පිණිස උපකාර වෙන ප්‍රීති සුඛ උපදිනවා ඉන්දියට බලන්න. ඒ නිසා ඔබට ඔබේ මත්තමින් බැලුවොත් පෙනෙන ඇහෙන දැනෙන දැනගන්න දේ මුලා නොවි මුලා නොවි සමත විපස්සනා වශයෙන් වැඩුවොත් ඔබටත් පුළුවන් නිරාමිස වූ වේදනාවක් ඇති කරගන්න. නිරාමිස වූ සැප වේදනාවක් ඇති කරගන්න. නිරාමිස වූ සැප වේදනාව ඇති වෙන තැන අලෝභ අද්වේෂ විරාගීසිත විතරාගී වීත දෝෂීසිත පහළ කරගන්න පුළුවන්. ඒ අලෝභ අද්වේෂීසිත පහළ වෙනකොට එතන නීවරණ වලට ඉබනේ අවශ්‍ය කරන දහම් මඟ පාදාගෙන ඉදිරියට යන කර්ම න්‍යාය ඇත්තම් චතුරාර්ය සත්‍ය දක්වා යන ගමන් මඟ නිර්මාණය කරගැනීමේ හැකියාව තියෙනවා මේ තුළ. එනිසා ඉගෙන ගන්න මේ දකින අහන දැනගන්න දේ තුළ සමතයනා විපස්සනාවට සමත විපස්සනාවට අනුව ඒ අරමුණු විවරණය කරගන්න විස්තර කරගන්න කොහොමද කියන දැනුම ලැබුවට පස්සේ ඔබට පුළුවන් මේ අර සරාවී කියන තත්වයට නොඇති සංඛාර දුක්ඛ විපරිණාම දුක්ඛ ආදී වශයෙන් දුකම උපදින මේ ධර්මතාවයෙන් නිදුලා වෙනස් මඟකට එන්න පුළුවන් වේවි. ඉතුරු ටික සම්පූර්ණ කරගන්න මේ පුංචි වෙලාව මදි මේ ලැබෙන ආරම්භන තුල සමත විපස්සනා ආදීකට වැටෙන විදිහට මේක බලන්නේ කොහොමද කියලා. මම ටිකක් අනුමාන වශයෙන් මේකේ මේ දවස් දෙකේම ගැන පැහැදිලි කළා. අපි නැවත දවසක ඒක කතා කරමු. ඊළඟට මේ හේතු හේතුඵල දුකේදී මෝහයට පත් නොවි හේතුඵල නිරෝධය බලන්න කොහොමද කියන එක. එතකොට අපි තේරුම් ගන්න ඕන හැමතිස්සෙම මේ හේතු ටික මොකද්ද? ඇසත් රූපයක් චතු විඥානයක් හේතු. කනත් ශබ්දයක් චතු විඥානයක් හේතු. නාසයත් ගන්ධයත් ධාන විඥානයක් හේතු. දිවත් රසයත් දිවහ විඥානයක් හේතු. කයත් පහසත් කාය විඥානයක් හේතු. මනසත් ධර්මතාත් මනෝ විඥානයක් හේතු. හැබැයි මතක තියාගන්න ඕන මේ කරුණ තුනකින් දැක්වට මේ හේතු මේ හේතු තුන ඇතිකල්හි නිරායාසයෙන් උපදින ධර්මතා ටිකක් තියෙන හේතු ගැන කියන්නේ මේ තින් දෙනා ඉන්නකොට තින්න සංගති පස්ස ඉස්සරසේ ඇතිකල්හි වේදනා ඉස්සරසේ ඇතිකල්හි සංඥා ඉස්සරසේ ඇතිකල්හි සංචේතන එතකොට මේ හේතු නමින් තුනක් දැක්වුවට මෙතන හේතු පහක් තියෙනවා රූප වේදනා සංඥා සංඛාර විඥාන එතකොට හේතු කියන එකට මතක තියාගන්න ස්කන්ධ පහ අපි මනුස්ස ලෝකයේ කාම ලෝකයේ පංච ලෝකාර බැවේ අපි ගැන කතා කරන්නේ ඒ නිසා මේ මනෝ අසත් රූපයක් දක්ව විඥානයක් කියනකොට කියන්නේ එතන ස්කන්ධ පහම ස්කන්ධ පහ පිළිබඳවමයි කියන්නේ. එතකොට හේතු කියන ධනයට යනවා මේ කියන ස්කන්ධ දෙකද. එතකොට දැන් මේ හේතු හටගත්තොත් මේ ආයතන මේ ස්කන්ධ හටගත්තොත් ඒ යමක් හටගන්න තැන පෙර නොතිබුණු ඵලයක් හටගන්නවා. දැන් මම මෙහෙම කියන්නම්කෝ. මම දැන් මේ පත්තු කළා. දැන් මේ මයික් එකට මේ ඇඟිල්ලෙන් පත්තු කළා. දැන් පත්තු කරනකොට මොකක්ද ඇහෙන්නේ? ශබ්දය මේ ඇඟිල්ල තිබුණාද? මයික් එකේ තිබුණාද? හටගත්තද? මොකක්? ශබ්දයක් නම් හටගත්තද? එතකොට හටගත්තේ කොහේද ඉන්නද? දැන් මේ හේතු දෙකේම තිබුණාද? මයික් එකේ තිබුණාද? ඇඟිල්ල තිබුණාද? දැන් ඇඟිල්ල නෑ, මයික් එකේ නෑ. දැන් එනම් ශබ්දයේ කියන එක හේතු නෑ. නමුත් හේතු ගැටෙනකොට පෙර නොතිබුණු මොදයක් හටගත්තා. ඇඟිල්ලෙත් නැති, මයික් එකෙත් නැති අමුතු එකක් හටගත්තා. එතකොට ඒ හටගත්ත දේ ඇඟිල්ලට ආවිද? මයික් එකට ආවිද? නෑ. එහෙනම් දැන් ඔන්න අපට පැහැදිලි ඇඟිල්ලෙත් නැති, මයික් එකෙත් නැහැ යමක්. නමුත් මේ දෙක ගැටෙනකොට ඒ හේතුවට අයිති නැති අලුත්ම දෙයක් හටගන්න බවක් තියෙනවා. ඒ හටගත්ත දේ ඇඟිල්ලට අයිතිත් නැහැ, මයික් එකට අයිතිත් නැහැ. දැන් මෙහෙම ගැටෙනකොටම ශබ්දයක් හටගන්නවා. ගැටෙනකොටම හටගන්නවා. ගැටීම අවසන් වෙනකොටම හටගත් දෙයට මොකද වෙන්නේ? ඒක අපහු ඇඟිල්ලට එනවද, මයික් එකට එනවද? කොහෙද යන්නේ? නිරුද්ධ වෙනවා. ඉතුරුයක් නැතුවම නිරුද්ධ වෙනවා. දැන් ඔන්න මම මෙහෙම කියනවා. දැන් ශබ්දයක් හටගත්තා. හටගත් ශබ්දය දැන් ආපහු හටගත්තා. දැන් ඉස්සෙල්ලා හටගත්තක දෙය දැන් හටගන්නේ. දැන් පළමුවෙන් හේස ශබ්දයේද දැන් එතකොට එහෙනම් හේතු ගැටීම නිසා යමක් හටගත්තා නම් හටගත්ත දේ නිරුද්ධ වන්නේ ඉතුරුවක් නැතුවම. දෙවෙනි තරව ආය හේතු ගැටෙනකොට ආය හටගන්න පුළුවන්. නමුත් පෙර හටගත්ත දේ නම් නෙමෙයි. එතකොට දැන් අපිට අසත් රූපයක් ගැටීම නිසා යම් දැකීමක් ඇති වෙන්න පුළුවන්. හැබැයි අසත් රූපය දුක වෙන වෙනකොටම දැකීම ඉතුරුයක් නැතුවම නිරුද්ධ. ආපෝ හැත් රූපයක් ගැටෙනකොට දැකීමක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඉස්සෙල්ල දැකපු එක නම් නෙමෙයි. නමුත් අපි දැන් එහෙම කිව්වට එහෙම පිහිටලා නැහැ. දැන් මේ පැත්ත බලලා යමක් දැක්කහම ආයෙ මෙහෙ බලනකොට ඒ දැක්ක දේ මොකද වුනේ? දැකීම නිසා යමක් ගැටීම ඇහැට ගැටුණු නිසා යමක් දැක්කනම් මේ පැත්ත බලනකොටම දැකීම ඉතුරුවක් නැතුවම ඉවරයි. හැබැයි ආපහු මෙහෙ බලනකොට ඉස්සෙල්ලා දීච්ච ජනේලේ අර තාම තියෙයි. ඉස්සෙල්ලා දැක්ක එකම දෙනවා කියන මොඩකමක් අපි ළඟට තියෙනවා. මේක තමයි සසර යන්නේ අපි. මෙන්න මේ මොඩකම දරුණා. ඒකෙන් දැන් ඇත්තටම අපිට තේරෙනවා. එන්නත් ඉතුරුවක් නැතුවම නිරුද්ධ. දැන් දේහය ගැටෙනකොට ඒකනම් නෙවෙයි ආපහු හටගත්තු දැන් වර්තමාන හේතු ගැටීම නිසා අලුතින් යමක් හටගෙන නිරුද්ධ. එහෙනම් දැන් හේතු ගැටීම නිසා දැකීමක් ඇත්නම් මේ බලනකොටම ඒ දැකීම ඒ හැත් රූපයක් ඇත්ත විඥානයක් ඇත්ත සංකප්පයක් වේදනා සංඥා සංකාරයක් ඉතුරුයක් නැතුවම නිරුද්ධයි. ආපහු බලනකොට ආපහු හේතු ගැටීම නිසා දැකීමක් තියෙනවා. නමුත් ඉස්සෙල්ලා එක නම් නෙමෙයි. නමුත් අපි ඉන්නේ ඇත්තන්නේ ඉස්සෙල්ලා දැක්ක දෙයක් තියෙනවා කියන තැනක ඉන්නවා. ඒ නිසා අපිට දුකත් සමුදයක් දෙක අපි හැම තිස්සෙම හදාගන්න ඉන්නවා. දැන් අපිට මේ ඵල නිරෝධයක් වෙන්න නම් අපි ඉන්නේ මොකතනද? හේතු ගැටෙනකොට යමක් හටගත්තා. දැන් බලන්න ඔබට ලෝභ සිත එන්නේ මේ හේතු ඇසුරු කරගෙනද ඵලය ඇසුරු කරගෙනද කියලා. ඔබට ලෝභ සිත හෝ දේශ සිත එන්නේ සබ්ද ඇසුරු කරගෙන නෙමෙයිද? මහ කරදර සබ්දයක් කියලා හෝ මිහි සබ්දයක් කියලා සැප හොඳයි හෝ නරකයි කියන ලෝභ හෝ දේශසහගත බව ඇති වෙන්නේ හේතු ඇසුරු කරගෙන හේතු නිසා හටගත්ත ඵලය ඇසුරු කරගෙන. එහෙනම් ඔබට ඵලය නම් බාධා වෙලා තියෙන ලෝභ දේශයට හිත කිලුටු කරන්නේ ඵලය නම් අපේ ඵල නිරෝධය දැක්කොත් තමයි ලෝභ දේශ නැති කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මේ බුදුදහම තුළ හැම තැනකම කතා කරලා තියෙන්නේ හේතු නිරෝධයට වඩා ඵල නිරෝධය. ඵල නිරෝධය දැකීම සඳහායි හේතු නිරෝධයක් බලන්ට වෙලා තියෙන්නේ. දැන් අපිට අනේ සබ්දය හරි නිරි කියලා හිතන්න පුළුවන්. එතකොට දැන් අපි බැලුවොත් හේතු ගැටීම නිසා සබ්දයක් හටගත්තා. හේතු වෙන වෙනකොටම හටගත්ත සබ්දේ නිරුද්ධයි. හටගත්ත සබ්දේ නිරෝධය දැක්කත් බැලුවොත් මෙනෙහි කළොත් සබ්දේ මිහිරි හෝ අමිහිරි කියන්න අපිට පුළුවන්ද? මිහිරි හෝ අමිහිරි කියන්න පුළුවන්ද? අපි දන්නේ එතකොට සබ්දයක් හටගෙන නිරුද්ධ නැරුණා. උත්පාද වය ධම්මිනෝ උත්පජ්ජිත නිරුද්ධන්ති. උපදේ වෙනවා. උපදිනා නැති වෙනවා. එතකොට උපදිලා මැරිච්ච එකක් ගැන අපිට ලෝභ හිතක් පවත්න්න පුළුවන්ද? එහෙනම් දැන් අපිට ලෝභ හිත පවතින්නේ උපදිලා මැරිච්ච බව දන්නේ. අපි හිතනවා මේ සබ්දේ නම් හරිම සබ්දයක් ඒක. සබ්දේ හතගෙන මැරි නිරුද්ධ වෙලා ඒ වුණාට අපි තාම හිතන ඒ සබ්ද නම් හරි සබ්දයක් තමයි කියලා. එතකොට හටගත්ත හේතුවත් ඵලයක් දෙකම නිරුද්ධ වෙලා අපි ළඟ ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද? අවිද්‍යා සංඛාරය නිසා හදාගත්ත කර්මයක්, එහෙම නැත්නම් ආශ්‍රය ධර්මයක්. එහෙමනම් දැන් අපිට හේතු ගැටෙනකොට හටගන්න ධර්මය ඇසුරු කොටගෙනයි ලෝභ දේශ හටගන්නේ කියන එක පැහැදිලි වෙන්න අපට. මොනවාද එතකොට හේතු ගැටීම නිසා හටගන්නේ? දැකීම, ඇසීම, දැනීම, දැන ගැනීම. එහෙනම් අපිට වරදින්න හෝ හරියන්න හෝ තියෙන්නේ මේ කරුණු හතරත් එක්කමයි. දැන් දකින දේ පිළිබඳව අපිට දැකීම පිළිබඳව දකින දේ හරි ලස්සනයි කියලා හිතුවොත් අපි වරද්දගෙන. එතකොට අපි දකින රූප දකින දේ රූපේට අයිති හැට අයිති කියලා හේතුවට එකට කරලා සම්බන්ධ කරලා අරගත්ත නිසා අපි වරදවාගෙන තියෙනවා. එතකොට අපිට නිරෝධය තේන්නේ නැහැ. ඉතින් මෙතන හුඟක් කතා කරන්න ඕන තැනක්. ලස්සනයි කියනකොටම යන්න දෙයක් නැහැ. එතන ලෝභය තමයි. ලස්සනයි කියලා ගන්නකොටම ආය යන්න දෙයක් නැහැ. ඒකම තමයි සමුදය. අයි ඒක මම කියන්නේ දැන් සාමිකා නිරාමිස කියන දෙපැත්තකට බෙදලා සාමිකා නිරාමිස කියන දෙපැත්තකට බෙදලා සැප වේදනාවේ මම දැක්කුවා. ඊළඟට පරාගී බව කිව්වා, විරාගී බව කිව්වා. එතකොට රහතන් වහන්සේ කියන ක්‍රමණියානි අරඤ්ඤානි යත්තකම රණතේ යන විතරාගාරම ස්තන්තේ නතේ කාමදවි කිනෝ. එතකොට උන්වහන්සේලා වනාන්තරේ දිහා දකින විදිහයි වෙනත් කෙනෙක් දකින විදිහයි අර වෙනස අපි හඳුනා ගන්නට වෙන දකින අරමුණෙහි සැබෑ ස්වභාවය. උන්වහන්සේලා දකින්නේ කොතනද, අපි දකින්නේ කොතනද කියන එක තේරුම් ගන්න උත්සාහයක් වෙන අපි නැවත දුගින් දුගට බාත් විස්තර කරලා කතා කරන්න ඕන කරුණු මේ වෙලාවට මෙයා. ඉතින් දැන් මට අහපු ප්‍රශ්නේ මේ හේතුවත් ඵලවත් දෙකටම ඇති නිරෝධයට, ඒ කියන්නේ සමුදයාන්තයත් සක්කායන්තයත් සක්කාය සමුදයාන්තයටත් නැති සක්කාය නිරෝධයට යන්නේ කොහොමද කියලා බලන්න. එහෙනම් දැකීමක් ඇති වුණාම දැකීම පළමුව හඳුනගන්න හේතු වලට අයිති නැති බව, තෙලු පෙරයක් සුළුවක් නොවන බව ආලෝකය, සෙවනැල්ල ගහක් තලවත් ආලෝකයක් නොවමි හේතු ඇති කල්ලි හටගන්න ඵලයේ බව, එසත් රූපයක් අත්විඥානය ඇති කල්ලි දැකීම බව, ඊළඟට දැකීම මේ හේතු නොවන බවත්, දැකීම මේ හේතු ඇති කල්ලි හටගෙන දැකීම මේ හේතු නිරෝධ වෙනකොට නිරුද්ධ වෙන බව බලන්න. එතකොට ඒක නිරෝධය බැලීම සඳහා හේතුන්ගේ අනිත්‍ය බලන්න. රූපය ආහාරපත් වීම, ආහාර ඇති කල්ලි රූපය හටගෙන ආහාර නිරෝධයෙන් රූපය නිරුද්ධ වෙනවා. ස්පර්ශය නිසා වේදනා සංඥා සංඛාර. ස්පර්ශ නිරුද්ධ වෙනකොට වේදනා සංඥා සංඛාර තියෙන ගමන්ද? එහෙනම් නාම රූප නිරුද්ධ වෙනකොට නෑ. එහෙනම් ස්කන්ධ පහම හේතු නිසායි හටගන්නේ. හේතු නිසා හටගත්ත හේතු ස්කන්ධයේද අනිත්‍යයි අනාත්මයි. ඒ අනිත්‍ය වූ අනාත්ම වූ හේතු නිසා හටගත් ඵලයේද කෙසේ නිත්‍ය වන්නද කෙසේ ආත්ම වන්නද? එතකොට අපි හේතුයේ ඵලයේ දෙකේම වෙන වෙනම හේතු ඵල ධර්මතාවයෙන් මෙනෙහි කරලා බලුවාම අපිට හම්බ වුණේ මොකද්ද? උත්පාද, සබ්බේ සංඛාරා, අනිච්ඡායත සංඛාරා, උපාද වේදන්නා, උපද්දස්ස නිරුද්ධ. උපද නිරුද්ධ වෙච්චා. එතකොට ඉතිබුල මරුණා නම් අපි මරිච්ච දේ පිළිබඳව නැවත හිතන්න හොයන්න යන්නේ නැහැ. එනිසා මෙන්න මේ විදිහෙන් හේතුත් ඵලෙත් නිරෝධය බලන්න උත්සාහවත් වෙන්න. දැන් මේ අපේ අම්මා කතා කරපු විදිහට ගත්තොත් යමක් දකිනකොට සැප වේදනාව ඇති වෙනවා. ඒ සැප වේදනාව අනිත්‍ය ආදී වශයෙන් බලලා ඒක එතනින් අවසන් කරලා දැම්මොත් සසරට යන්නේ නැහැ නේද කියන අදහස තමයි මම මෙතන අදිගින් දිගටම අපිට මතක් කළේ. ඇත්තම දැන් මෙන්න මේක තමයි අපිට මාර්ගයේ විහා පූර්ව ප්‍රතිපදාවේදී කරන්න වෙන්නේ. දැන් අපිට අරමුණක් ගැටුණාම ඒ ගැටෙන අරමුණෙහි මුලා නොවි ඉන්න පුළුවන් කමක් නැහැ. සාතන් වහන්සේ ඉන්න තැන නෙමෙයි අපි ඉන්නේ. අපිට අරමුණක් ගැටුණාම ඒක සුබයක් වෙන්න දැනෙන්න පුළුවන්, සැප වේදනාවද හට ගන්න පුළුවන්. හට ගත්තා නම් දැන් අපිට ඊළඟට තියෙන්නේ අපිට අකුසලයේ වඩන්න නෙමෙයි, උපන් අකුසලයේ දුරු කරලා නිකන් කුසලය උපදවගෙන උපන් කුසලයයි වඩන්න ඕනේ. එහෙනම් දැන් අපිට වැටුණා නම් සුබයකින් තොන්නා කියලා, සැප වේදනාව ඇති වුණා කියලා, පරාජයවත් ඇති වුණා කියලා මේ කොතනකින් හරි හඳුනාගත්තොත්, එහෙනම් අපි තේරුම් ගන්න ඕන එබඳු සුබයාදී බවක් හෝ සැප වේදනාවක් හෝ සදෝස්සී හෝ පරාජී හෝ සිතක් හටගත්තා නම් හටගත්තේ හේතුවක් ඵලයක් දෙකේ වෙනස නොදන්න නොදැක්ක නිසාමයි නේද කියලා බලලා, එතනම හේතු ඵලයේ නිරෝධය බලලම ඒ හටගත්ත දේ නිරුද්ධ කරගන්න බලන්න. එතකොට අපි මාර්ගයේ ඉන්නවා, හරි තැනක ඉන්නවා. එහෙම නැත්නම් සැප වේදනාවක් හටගත්තේ සැප වේදනාව අනිත්‍යයි මේ අනිත්‍ය වෙලා යනවා කියලා නිකන් මෙනෙහි කළාට ඒක මාර්ගයට අර මංගියේ සද්ධා වරණ දෙනවන යන්නේ. එතකොට අපිට සැප වේදනාවක් තියෙනවා නම් පරාදී සිතක් තියලා හෝ සුභ සංකල්පයක් තියලා හෝ එතකොට වලකට ඇවිල්ලා අපි අකුසලෙ ඉපදිනවා. ඒ ආවට පස්සේ හරි අපි බලන්න ඕන මේක හටගත්තේ මේ දැකීමේ ඇත්ත මේ ඵලයේ නිරෝධය නොදැක්ක නිසාමනේ. එහෙනම් මේ දැකීමක් හටගත්ත දැකීම මේ හේතු නිසා, මේ හේතු අනිත්‍යයි අනිත්‍ය හේතු නිරෝධයෙන් කරන ඵලයේ නිරෝධය නම් කියලා හේතු ඵලයේ නිරෝධය බලමින් මේ හටගත්ත දේ සැප වේදනාවේ සුභ සංකල්පයේ සරාගී සදෝසි සිත හෝ කුමක් හෝ වේවා නිරෝධයට බලන්නේ. එතකොට වැරදි නෑ. එතකොට හරි මාර්ගයේ හරි පාරේ අපි ඉන්නවා. නැත්තම් අර මම ඉස්සෙල්ලා කියාගෙන කම්මාලිතේ නිතේ කියලා බැලුවට වැඩක් නෑ. අපි තේරුම් ගන්න ඕන දැකීම කියන එක හරියට තේරුම් ගත්තේ නැති නිසා තමයි සැප වේදනාවට සුබයි කියන තැනට ආවේ. සරාදී බවක් හෝ සදෝසි බවක් හෝ ඇති වුණත් එතන වැරදිච්ච නිසාමයි. එහෙනම් අපි හදන්න ඕනේ වැරදිච්ච තැන. ඒ නිසා දැකීම මේ හේතු නිසා මේ හේතු නිරෝධයෙන් විරුද්ධ වෙන බව බලන්න. හැබැයි මේක මන්තරයක් නෙමෙයි කියකෝ ඉන්න. මේක තුළ අපි අවධාරණය කරගත යුතු, අවධානය යොමු කළ යුතු දහම් කරුණු ගොඩක් තියෙනවා. අපි ටික ටික ඒවා කතා කරමු. තවන්නා තියෙනවද? දැන් අපට තියෙනවා නියත මිත්‍යා දෘෂ්ටියද? නියත මිත්‍යා දෘෂ්ටියක් තියෙනවානේ. ඒක තියෙනවා අම්මලට. නත්ති මාතා නත්ති පිතා නත්ති ඉත්තං නත්ති දින්නම් නත්ති උතං අදුවකින් දිනවද? දීමේ විපාක නැත, යාගේ විපාක නැත, අදීමේ විපාක නැත, මූලවත් නැත, පරලවත් නැත, මයි නැත, පියා නැත, සමන බ්‍රාහ්මණයන් නැත ආදී වශයෙන් තියෙන නියත දසවස්තුක මිත්‍යා දෘෂ්ටියක් වෙනවනේ. දැන් අපි අම්ම නැහැ කියලා ගන්න නරකයි එන්න ගත්තත් වැරදි. අපි තේරුම් ගන්න ඕන සම්මතය සම්මතය වශයෙන්, පරමාර්ථය පරමාර්ථය වශයෙන් වෙන් කර ගන්න ඕන. දැන් අම්මා කියන දැනගැනීමට ආවන් පස්සේ අපිට කොහොමද ආත්ම අමාරුයි අම්මා කියන මතකය අමතක කරන්න? අපි ඒ තරමටම අම්මා කියන තැනට බැඳිලා ඉන්නවා. බැඳෙන නිසා අම්මා ගැන යම්තම් සිහි වුණත් අපිට සුවයක්. සමහර වෙලාවට දෙයක් කියනොත් මොකද යන්නේ, කරදරයක් දන්නේ අම්මට කියලා අපි කලබල වෙන තරමට සමහර වෙලාවට අපි අම්මා කියන වචනයත් එක්ක බැඳිලා තියෙනවා. හැබැයි ඉතින් අපි මතක තියාගන්න ඕන අම්මා කියලා හෝ තාත්තා කියලා හෝ දුව පුතා කියලා හෝ මේ බුදුහාමුදුරුවෝ කියලා හෝ බැඳිලා තියෙනවා නම් බැඳීම සංහාය කියන එකට අපිට සමාහයක් දෙන්න නම් අමාරුයි. නමුත් අපි ලෝකයේ තුල බුදුරජාණන් වහන්සේද මාතෘ ගුණය පුත්‍ර ගුණය අවේසරලා තියෙනවා. ඒකට දැක්විය යුතු සලකිල්ල ගෞරව සම්මානය පිළිබඳව කතා කරලා තියෙනවා. එනිසා අපි නිවන් දකින්න යන ගමනේදී සම්මාගෙන නෙමෙයි බුදුහාමුදුරුවෝ ගැන මතක් වුණත් ඒක දුකක් හැටියට බලලාම අතහරින්න නම් වෙනවා. ඊට මෙහාදී ඒ අවස්ථාවන රූපීව කටයුතු කරලාම ගැන සීකරලා කළ යුතුකමක් අතක් පිළිවටක් කළාට කමක් නෑ. කුමන හෝ දෙයක් පිළිබඳව බැඳිලා එලිලා ඉන්නවා නම් ඒක අගය කරන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා ඔබ නිවන් දකින මගේ නිර්වාණ ප්‍රතිපදාවේ කටයුතු කරන හැම මොහොතකම කිසිම දෙයකට බුරුවක් ඉඩක් දෙන්න එපා. මොකද නිවන් මඟ කියලා කියන්නේ පුණ්‍ය පාප පහිනස්ස. කුසල් අකුසල් පින් පව් කියන මේ දෙපැත්තම යටපත් කරන වැඩපිළිවෙල තමයි නිවන. ඒකදී අම්මා ගැන මතක් වුණා ඒක කොහොමද මේ අනිත්‍ය ආදී වශයෙන් බලන්නේ අසුබ වශයෙන් බලන්නේ කියලා ඒක දෙයක් දෙන්නපා. ඒ අවස්ථාවේදී කලයුත්ත කරන්න අනිත්‍යලා අරුදුක් වේත ගෞරවය සැලකිල්ල උපස්ථානය ඒ ටික කරන්න. ඒ වෙනස තේරුම් ගන්න සම්මත පරමාර්ථ අවස්ථාව. දැන් වෙලාව කීයද? හතරක් පහයි. තව ටිකක් වෙලා තියෙනවා. අවශ්‍ය දෙයක් කරන්න. හොඳයි. අපි සාමාන්‍ය ජීවිතයක් ගත කරන අය හැටියට වේගයෙන් අරමුණු ගලාගෙන යන ගඟක් ගලනවා වගේ ඇත්ත කතාව. අපිට ඒ සඳහා යොදාගත යුතු උපක්‍රම තියෙනවා. ක්‍රමෝපායන් තියෙනවා. අපි ඉදිරියේ පිළිබඳව කතා කරනවා. විශේෂයෙන් සමත කමඨහන් කියලා කියන්නේ ඒ වේගවත් බව පාලනය කරගන්න තියෙන උපක්‍රම. අපි හිතමු ආනාපාන සතිය කියලා. අපි ආනාපාන සතියේ සිට සිහිය පිහිටුවා ගත්තන් පස්සේ අර වේගයෙන් අරමුණු අතීතාසය ගලාගෙන යන තියෙන ඉබ ආවරණය වෙනවා. අපි බුදුගුණ මෛත්‍රිය මේ ආදී අසුබ මරණ සති මෙබඳු අරමුණු සිහි කරන්න ගත්තත් ඒ උපාය තුළ අර වේගයෙන් ගලාගෙන යන අරමුණු සීමා කරගැනීමේ හැකියාව තියෙනවා. එනිසා ඒ වේගයෙන් ගලාගෙන යන හිත දූෂණය කරන කාමාදී අරමුණු වලින් හිත මුදවා ගන්න තියෙන එක උපක්‍රමයක් තමයි මේ සමත කමඨහන්. එනිසා සදාඟ වේගවත් ගලාගෙන එන කාමාදී අරමුණු වලින් මිදීම සඳහා ආනාපාන සතිය, බුදුගුණ මෛත්‍රිය, අසුබ මරණ සතිය ආදී යම් කමඨහනකද හිත පිහිටවන්න, හිත යොදවන්න. එතකොට වේගවත් වෙන ගමන පාලනය වේවි. ඒක කොහොමද කරන්න කියන ඒවා පස්සේ කතා කරමු. ලබන අපි දෙවිදලම කරන්න කතා කළානේ. අපි එතකොට භාවනා කරමු. ඒ වගේ ප්‍රායෝගික වැඩපිළිවෙළවල යෙදෙමින් ඒ ටික හදාරනකොට අපිට පහසු වේවි. මේ පැත්තේ කතාවක් තියෙනවා නිවන් දකින්න භාවනා කරන්න ඕනේ නැහැ කියලා. නිවන් දකින්න භාවනා කරන්න ඕනේ නැහැ කියලා. අපි කල පළවෙනි ධර්ම දේශනාවේදී අපි කියවන නිවන් දකින්න භාවනා කරලම බෑ කියලා. භාවනාවෙන් විතරක්ම බෑ කියලා කිව්වා. එතකොට භාවනා කරන්න නැතුව නිවන් දකින්න පුළුවන් කියලා කියනවා නම් ඒකත් වරදක්. භාවනා කරලා භාවනා නොකර නිවන් දකින්න පුළුවන් කියලා කියනවා නම් ඒකත් වැරදි. එතකොට භාවනා නොකර නිවන් දකින්න පුළුවන් කියවත් කවුරු හරි වැරදි. භාවනා කරලා විතරක් නිවන් දකින්න පුළුවන් කියවත් වැරදි. දැන් අපි හිතන්නකො මෙන්න මෙහෙම පන්තියක ශිෂ්‍යෝ 10 දෙනෙක් ඉන්නවා. ඒ 10 දෙනාට ගුරුවරයෙක් උගන්වනවා. ඒ ගුරුවරයා කියා දෙන පාඩම ඒ 10 දෙනාම එක සමානව ග්‍රහණය කරගන්නවද? නෑ. ඒ ශිෂ්‍ය අතරින් කීප දෙනෙක් හොඳට ග්‍රහණය කරගන්නවා. අනිත් සම්බේද බැරි වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්, අවම වෙන්න පුළුවන්. එතකොට දැන් අර ග්‍රහණය කරගැනීමේ හැකියාව අඩු ශිෂ්‍යයන්ගේ ග්‍රහණය කරගැනීමේ හැකියාව වැඩි කරන ක්‍රම නැද්ද? ඒක අනුගමනය කළ යුතුද නැද්ද? අනුගමනය. එහෙනම් අපි ධර්මයක් කියනකොටත් ඒ අසන ධර්මයේ ග්‍රහණය කරගැනීමේ හැකියාව ඇති අය ඉන්නවා. ඒකේ යම් මධ්‍යම ප්‍රමාණයෙන් ඒ හැකියාව ඇති අය ඉන්නවා. ඒකේ අවම තත්ත්වයේ අයත් ඉන්නවා. එතකොට දැන් පැහැදිලිද ශිෂ්‍යයන් අතරේ ශ්‍රාවකයන් අතරේ තියෙනවා ඒ අවබෝධ කරගැනීමේ හැකියාවේ නානත්වය වෙනසක් තියෙනවා. එහෙනම් දැන් අඩු කෙනාගේ ඒ හැකියාව වැඩි කරගන්න ඕන නේද? මධ්‍යම ප්‍රමාණය තියෙන කෙනාගේ උපරිමය දක්වා වැඩි කරගන්න ඕන. වැඩි තියෙන කෙනාගේ තව තවත් වැඩි කරගන්න ඕන. එහෙනම් භාවනා කියන වචනේ සාමාන්‍ය අර්ථය ගත්තොත් වඩනවා කියන එක නේද? දියුණු කරනවා කියන එක. එහෙනම් අපේ සිත මනස වැඩි දියුණු කරන්න ඕන. එහෙනම් වැඩි දියුණු කළ යුතු වැඩ පිළිවෙලක් තියෙනවා. ඒ වැඩ පිළිවෙල තුළ යෙදෙනකොට ඒකටත් කියනවා භාවනා කියලා. ඒ නිසා භාවනා කියන එක මූලික අර්ථයක් අපි මේ ගත්තේ. ඒ නිසා කාටවත් භාවනා කරන්න ඕනේ නැහැ කියලා කියන්න බෑ. අපිට කියන දේ ධාරණය කරගන්න ග්‍රහණය කරගන්න නොහැකි නම් ඒ අපේ හිතේ නොවැඩුණු බව. නොවැඩුණු හිත වඩන්න පුළුවන්. වැඩිම සඳහා තමයි බුදුජානන් වහන්සේ සමත ආදී කමතහන් අපිට යොදලා දීලා තියෙන්නේ. දැන් බලන්න අර චුල්ලපන්තක හාමුදුරුව සරිතාවලම් සිසි හතර පද ගාථාවක් පාඩම් කරගන්න බැරි වුණා. හාර මාසයක් ගෙවිලා නමුත් එබඳු නොදීවුණු නොවැදුණු හිතක් උන්වහන්සේට තිබුණේ. බුදුරජාණන් වහන්සේ කමඨහනක් දුන්නා. ඒ නොවැදුණු හිත මහවැදෙන. එහෙනම් අපේ සිත්වලත් යම් යම් ප්‍රමාණ තියෙන අපේ හිත වඩා ගන්න ඕන. එනිසා අපි භාවනා කරන්න ඕන. එනිසා විසිරෙන හිත එක්තෙන් කරගැනීම සඳහා ඔබ දවසේ කිසියම් වෙලාවක් හිත එක්තෙන් කරන කමතහනකට හිත පිහිටවන් භාවනා කරන්න පටන් ගන්න. මේ කියන දේ ඉක්මනින් ඔබට ධාරණය කරගන්න පුළුවන්. අපි දන්නවා අපි භාවනා කරලා ආවොත් අපි කරන ධර්මදේශනාව හරි අර්ථවත් වෙනවා. හොඳ ලස්සන උපමා වෙනවා, නිදර්ශන වෙනවා. අපිත් මාසයක් දෙකක් භාවනා නොකර ඉඳලා එනකොට හරි අමාරුයි මේක කරන්නේ. උපමා නිදර්ශන මතු කරගන්න අමාරුයි. අන්න හිතේ වැඩෙන ස්වභාවය ඒක. ඒ නිසා කවුරුත් කියලාට විශ්වාස කරන්න එපා. භාවනා කරන්න පටන් ගන්න පුළුවන් හැම වෙලාවකම හිත වඩන්න. වඩන හිතට පුළුවන් වැඩි දෙයක් කිරීමේ හැකියාව තියෙනවා. වැඩියෙන් යම ග්‍රහණය කරගැනීමේ හැකියාව තියෙන නිසා හිත වඩන්න. අපි වඩන පිළිවෙලවල් කීරේදී අපි ටික ටික කියලා දෙන්නම්. දැනගත යුතු දෙයින් දැනුවත් කරන්නම්. ඔබ උත්සාහවත් වෙන උනන්දු වෙන්න මේ හැම දෙයක් නැවත නැවත අහලා දැනුම ඇති කරගන්න. ගැටලු දැන් ලියාගන්න, ලියාගෙන ප්‍රශ්න විසඳගන්න, ගැටලු විසඳගන්න. අපි අපේ අවබෝධය සඳහා අපේ මුක්තිය සඳහා මේ ගමන් මඟ සකස් කරගමු. ඒ සඳහා ඔබ හැම දෙනාටම බුද්ධ ආදී රත්නත්‍රය නම් පිහිටම ප්‍රවරණ ආශිර්වාදය ලැබ යක්ෂ භූත මාර සතුරු කර්ම රෝග පීඩාවන් දුරු වී මේ ජීවිතේන සත්‍ය ධර්මය අවබෝධ කොට ලබන අමා මහ නිවන් සේන සනසින කල්වා මනදනාතම සිද්ධ වේවා. ආකාසත්තාතිමුම්මත්තා දීවානාග මහිද්දිතා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසත්තාතිමුම්මත්තා දීවානාග මහිද්දිතා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආපතත්තා සුමුත්තා දීවානාගා මන්දිකා.